භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස ඒතං සංසං ඒතං සම්මිසං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපටිපටිනිස්සග්ගෝ සංහක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන මේ ශාන්තය මේ ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු මොකකින් අතහැර ගැනීම සංහාව ක්ෂය කිරීම නොවැල්ම නම් වූ විරාගය
නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බාන අතිපූජනීය මහෝපාධ්‍යාය මහානිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි නිබ්බාණ යන මහා සුඛාවිය අතිපී පවත්වන ලබන දේශනා මාලාවේ 17 වෙනි දේශනයයි මේ. අරහත්ඵල සමාධියේදී සහතන් වහන්සේ ලබන භව නිරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂය කිවන්දු එකක්ද කියලා වටහා ගන්න උපකාර වන සූත්‍ර කීපයක් පසුගිය දේශනාවේදී අප විග්‍රහ කළා. චිතිජයක් නැති දර්ශනපත්‍යක් වැනි විනිවිද යන ගැඹුරු හිස් බැල්මකින් රහතන් වහන්සේ ඒ භව නිරෝධය දකින බව ඒ කාරණේම අපි අර කලින් අවස්ථාවල සඳහන් කළ අනන්ත සබ්බතෝපක අනිදස්සන විඥාන මේ වචන වලින් පැහැදිලි වෙන බවත් අපි එදා අන්තිමින් සඳහන් කළා. අනිමිත්ත අපනිහිත ශුන්්‍යත යන විමෝක්ෂය ගොදුරුබිම් කරගත් රහතන් වහන්සේ සංඥා අනුසයෙන් මිදිලා රූප අරූප ද්වේතාව ඉක්මවලා මේ භවසාගරයෙන් මේ භවයෙන් ඉතරවන හැටි මාර්යාට අහසු නොවීමේ භවයෙන් ඉතරවන හැටි නොයෙකුත් සූත්‍ර දේශනාවල නොයෙකුත් ආකාරයෙන් විස්තර කරලා තිබෙනවා. ඉතිවුත්තක පාළියේන ඉතාමත්ම වටිනා ගාථා තුනක් තිබෙනවා. අපි ඒවා ඉදිරියට ගන්නේ මේ අවස්ථාවේ. ටික නිපාතී යේච රූපූපගා සත්තා යේච අරූපට්ඨායිනෝ නිරෝධං අප්පජානන්තා ආගන්තාරෝ පුනබ්භවං යේච රූපේ පරිඤ්ඤාය අරූපේසු අසංඛිතා නිරෝධේ යේ විමුච්ඡanti තේ ජනා මච්චුහායිනෝ කායේන අමතං ධාතුං කුසයිත්වා නිරූපතින් උපතිපටි නිස්සග්ගං සච්චිකත්වා අනාසවෝ දේසීති සම්මා සම්බුද්ධෝ අසෝකං විරජං පදං යේච රූපූපගා සත්තා යේච අරූපට්ඨානි රූප භවයන්ට එළඹෙන යම් තාක් සත්වයෝ වෙද්ද අරූප භවයන්හි ස්ථාවරව සිටින යම් තාක් සත්වයෝ වෙද්ද ඒ හැම කෙනෙක්ම නිරෝධං අප්පජානන්ත නිරෝධය භව නිරෝධය තේරුම් නොගැනීම නිසා ආගන්තාරෝ පුනබ්භවං නැවත නැවත පුනර්භවයට එනවා භවයට එනවා. යේච රූපේ පරිඤ්ඤාය අරූපේසු අසංඛිතා නමුත් යම් කෙනෙක් රූපය පිරිසිඳ දැනගෙන හරියාකාර අවබෝධ කරගෙන අරූපේසු අසංඛිතා අරූප භවයන් හිත නොරඳා නොපිහිට නිරෝධයේ විමුච්ඡanti නිරෝධයෙහි විමුක්ත වෙද්ද තේ ජනා මච්චුහායිනෝ ඔහු මාරයා පළවා හරින්නෝ කායින අමතං ධාතුං කුසයිත්වා නිරූපදී උපදි පටිනිස්සග්ගං සච්චිකත්වා අනාසුවු නිරූපදි නම් වූ අමෘත ධාතුව කායෙන් ස්පර්ශ කොට උපදි පටිනිස්සග්ගේ උපදීන් අතහැරීම සාක්ෂාත් කොට ප්‍රත්‍යක්ෂ කරගෙන අනාශ්‍රවව ආශ්‍රවයන්ගෙන් නිදී දේසේති සම්මා සම්බුද්ධෝ අසෝකං විරජං පදං සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිශ්ශෝකී වූ නික්ලේශී වූ අමෘත පදය දේශනා කරති. මේ ගාථා තුනේ කියන්නේ මුල් ගාථාවෙන් කියවෙන අදහස ඉතාමත් පැහැදිලි. ඒ කියන්නේ රූප භවයන් නිසිටින සත්‍යයත් රූප භවයන්ට එළඹෙන කියන්නේ රූප භවයන් නිසිටින සත්‍යයත් අරූප භවයන්හි ස්ථාවරව සිටින සත්‍යයත් රූප භවයන්ට එළඹෙන සහ අරූප භවයන් නිසිටින සත්‍යයත් නිරෝධය තේරුම් නොගැනීම නිසා භව නිරෝධය ගැන නොදැනීම නිසා නැවත නැවත භවයට එනවා. ඊළඟට දෙවෙනි ගාථාව දෙවෙනි ගාථාවේ එක්තරා පොඩි පැටලවිල්ලක් තිබෙනවා. ඒ කියන්නේ අර පද දැන් බොහෝ විට අර ගැඹුරු සූත්‍රවල අපි ගන්න සඳහන් කළා වෙන එකක් තමයි පාඨාන්තර නිගමනය පවා ලොකු ප්‍රශ්නයක්. ඒ තරමටම මේ නොයෙකුත් විදිහේ ඒ පැහැදිලිව ඇවිල්ලා නැහැ. ඒවා අර්ථය පැහැදිලි වෙන්න නැති වෙනකොට ඒ එක්කම ධර්මයේ කටින් කට එන ඒ ධර්මයක් ඒකත් දූෂ්‍ය වෙන ස්වභාවයක් නිසා වෙන්න ඕනේ. මෙතන අසංඨිතා කියන පාඨයයි අපි පිළිගත්තේ. ඒ කියන්නේ යේච රූපේ පරිඤ්ඤාය අරූපේසු අසංඨිතා. ඒ කියන්නේ රූප භාවයන් පිළිසින්ද දැනගෙන රූපය හරියට තේරුම් අරගෙන ඒ වගේම අරූපේසු අසංඨිතා. අරූපයන් දිද නොරඳා කියන නොපිහිටි. තව පාඨයක් තියෙනවා සුසංඨිතා කියලා. සුපිහිටි. එතකොට මේ එම්පිටම පරස්පර විරෝධී පද දෙකක්. මේ මොකක් තෝරගන්න ගන්නද කියන එකයි ප්‍රශ්නය. අටුවාවේ මේක පිළි අරගෙන තියෙන අසංඨිතා. අපි දැන් මෙතන අසංඨිතා හේතු ඇතුවයි මෙතන අසංඨිතා කියන පාඨය ගත්තේ අටුවාවේ කියන නිසා නෙවෙයි. නමුත් නවීන සංස්කරණ ගන්නාවකම අසංඨිතා යන පාඨය ඉවත් කළා සුසංඨිතා කියලා අරගෙන තියෙනවා. ඒක සමහර විට අර මතු පිටාර්ථය ගැන හිතලා වෙන්නේ නැති. අරූපයන්ත් හොඳින් පිළිටා සුපිහිටා. නමුත් මෙතන ගන්න තියෙන්නේ අපි දැන් මේ දේශනා මාලාවෙම දැක්ුවා මේ රූප අරූප දෙකේ ද්වේතාව. රූපයේ හැවණල්ලක් වගේ අරූපය. ඒක නිසා රූපය පිළිසිඳ දැන ගැනීම නිසාම කෙනෙක් තේරුම් ගන්නව අරූපයවත් රඳන්න වටින්නේ නැහැ කියලා. අන්න ඒ අර්ථයෙන් අපි මේක අසංඨිතා කියන පාඩේ මෙතෙන්ට ගත්තී. රූපය හරියට තේරුම් ගත්තන යම් කෙනෙක් ඒ දැනත්තා අරූපයවත් පිහිටන්නේ නැහැ. අරූපේසු අසංඨිතා. අන්න නිබඳු පුද්ගලයා එතකොට නිරෝධයේ නිබඳු පුද්ගලයින් ඒ නිරෝධයේ විමුක්ත වෙනවා. මේ එතකොට අසංඨිතා කියන පාඨය අපි එතන පිළිගත්තේ අර රූප අරූප ද්වේතාව ඉක්මවලා භව නිරෝධයට සිත ගැනීම නිසා ඒ අය විමුක්ත වෙනවා කියන එකයි. අවසාන ගාථාවෙන් කියවෙනවා බුදුරජාණන් වහන්සේ උපදීපටි නිස්සග්ගේ නිරුපදීනම උපදීපටි නිස්සග්ගේ ප්‍රත්‍යක්ෂ කළා කියලා. ප්‍රත්‍යක්ෂ කරලා කයින් අමෘත ධාතු කයින් අමෘත ධාතුව ස්පර්ශ කර බලහුත් කියවෙනවා. කලින් දවසේ අපි දේශනාවක සඳහන් කළ එක්තරා ගාථා උදාන ගාථාවක පුසන්ති පස්සා උපදීන් පටිච්ච නිරුපදීන් කේන පුසෙයුන් පස්සා කියලා අපි ඒක තේරුම් කළේ මේ උපදී තියෙනතා ස්පර්ශයෝ ස්පර්ශ කරත් නිරුපදී තැනැත්තා කෙසේනම් ස්පර්ශයෝ ස්පර්ශ කරද්ද කියලා. එතකොට එහෙම බලනකොට එතන ස්පර්ශයක් නැහැ. දැන් මෙතන කියාපු එක පරස්පර විරෝධී හැටියට ඇතැම් විට කෙනෙකුට පේන්න පුළුවන්. මෙතන කියනවා කයින් අමෘත ධාතුව ස්පර්ශ කළා කියලා බුදුරජාණන් වහන්සේ. ස්පර්ශය නැත්නම් කොහොමද ස්පර්ශ කරන්න කියලා අහන්න පුළුවන් කෙනෙක්. නමුත් මෙතන ඇත්ත වශයෙන්ම මහා ගැඹුරු අදහසක් තියෙන්නේ ස්පර්ශයෙන් මිදීමමයි මේ අමෘත ධාතුව ස්පර්ශ කිරීම. ඒ කියන්නේ මාර්යා දැන් මරණ භය පිළිබඳ සතා කල්පනා කරලා බලනකොට මරණ වේදනාවෙන් මිදීම ඊළඟට මරණය පිළිබඳ ඒ සංකල්පයෙන් මිදීම ඒක මේ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේම ඒ ප්‍රඥාවෙන්ම ඒ අර කියාපු අර අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං ආදී වශයෙන් දක්වන නැත්නම් අකුප්පා චේතෝ විමුක්ති ආදී වශයෙන් දක්වන ඒ අරහත් ඵල සමාධියේදී මුළු ශරීරයම අතහැරලා අර භව නිරෝධය ප්‍රත්‍යක්ෂ කරනකොට ස්පර්ශෙනුත් මිදෙනවා වේදනාවත් නුත් මිදෙනවා. ඒක නිසා තමයි නිගෙන අවේදිත සුඛයක් කියලා කියන්නේ. එතකොට මේ මාර්ය උදුර ගන්න කලින් අතහැරීමේ හපංකමයි මෙතන තිබෙන්නේ. ඒක ඊටාම සියුම් කාරණයක් මෙතන. මාර්ය උදුර ගන්න එනකොට අතහැරීම. ඒ අතහැරීම අමෘතත්වයේ ස්පර්ශ කිරීමක් වන්නේ ඇත්ත වශයෙන්ම අර ස්පර්ශ වලින් වේදනාව වලින් මිදීම. එතන බැලු බැලමට මේක පරස්පර විරුද්ධී වගේ. ඒ තරම් සියුම් ධර්මයක් මෙතන. එතකොට මේ தත්ත්වය මේ නිරෝධය ප්‍රත්‍යක්ෂ කරන්නේ කොහොමද? සංස්කාර නිරෝධය අරමුණු කිරීමෙන් සංස්කාරවල ස්වභාවය හට ගැනීම නැති වීම දෙක බව අපි කලින් සඳහන් කළා. එයින් නිරෝධය සාමාන්‍ය ලෝකයා සමුදය පක්ෂයයි තයිහිත යොමු කරන්නේ. ඒක විතරයි පේන්නේ. බුදුරජාණන් වහන්සේලා අර සියුම් ආන්දමින් අර දැක්කා භව නිරෝධය. සංස්කාරයන්ගේ නිරෝධය අරමුණු කරගෙන ඒක කෙලවරට ගියාම අන්න භව නිරෝධේ ප්‍රත්‍යක්ෂ වෙනවා. භවනේ එතකොට භවයයි මාර්යයට අයිති. මාර්යාගේ ග්‍රහණය නිදෙන්නේ කොහොමද? මාර්යයට දකින්න බැරි තැනකට යනවා. ඒ කියන්නේ භව නිරෝධයට සිත දමනවා. භවයේ ඉන්න තාක් තමයි අර ඔක්කොම සියලු වේදනා සුඛ සැප දුක් දැන් මෙතන කියන අපි කලින් අවස්ථාවල සඳහන් කළ ගාථාවලත් අත රූපා රූපාච සුඛ දුක්ඛා පමුච්චති. සැප දුක් වලිනුත් රූපාරූප වලිනුත් මිදෙනවා. ඒ රහතන් වහන්සේ යහපත් සමාධිය හැටියට අපි ඒක තේරුම් කළේ. දැන් මෙතනත් ඒකමයි. එතකොට මේ භව නිරෝධය කියන අදහස ඉතාම ගැඹුරු සංකල්පය ගැඹුරුම අදහසක් මෙතන තිබෙන්නේ ඒක පිළිබඳව දැන් භව නිරෝධය නිර්වාණය කියලා කිව්වහම කෙනෙකුට මෙතන මොකද්ද තියෙන්නේ කියලා කෙනෙකුට හිතෙන්නත් පුළුවන් සමහර විට නමුත් අත්ත වශයෙන්ම නිවන භව නිරෝධ නාමයෙන් හඳුන්වපු වටිනා සූත්‍රයක් අපිට ලැබෙනවා අංගුත්තර නිකායේ දසක නිපාතයේ ආනන්ද ස්වාමීන් වහන්සේත් සරියුත් ස්වාමීන් වහන්සේත් අතර කළ දිනමාතර කළ ධර්ම සංවාදයක ස්වරූපින් මේ සූත්‍රයේ ප්‍රකාශනය වෙන්නේ අර සුපුරුදු ආකාරයටම ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා අර අරුම පුදුම සමාධිය ගැන සියානුක්ඛෝ ආවුසෝ සාරිපුත්ත තථාරූපෝ සමාධිපටිලාභෝ යතා නේව පඨවියං පඨවිසඤ්ඤස්ස නාපස්මින් ආපෝ සංඤ්ඤස්ස නේජස්මින් තේජෝ සංඤ්ඤස්ස නවායස්මින් වායෝ සංඤ්ඤස්ස ආකාසානං චෛතනිය නිබන්දු සමාධියක් වික්ෂුවකට තිබිය හැකිද යම්බඳුද මෙහෙමත් සමාධිය සමාධිපටිලාවකට තිබිය හැකිද යම්බඳුද ඒ සමාධියේදී අර පඨවි ආපෝ තේජෝ වායෝ පිළිබඳව ඒක පිළිබඳවත් සංඥාවක් නැහැ පඨවි සංඥා ආපෝ සංඥා කිසිවක් නැහැ පුලව ජලය ආදී පිළිබඳ සංඥාවක් නැහැ ඒ වගේම ආකාස අනංචයතන ආදී ඒ එක් එක් අරූප භව පිළිබඳ ඒ සංඥාවකුත් නැහැ නෑ ඉදලෝක සංඥාස්ස මේ ලෝකය පිළිබඳ මේ ලෝක සංඥාවකුත් නෑ පරලෝක සංඥාවකුත් නෑ ඉතින් මෙහෙම වුණාට මොකද සංඤීච 50ස්ස ඉතින් නමුත් සංඤීව සංඥාවකුත් තිබෙනවා එතකොට ආනන්ද සරියුත් සානහන්සේ ප්‍රකාශ කරනවා සියා උසු ආනන්ද එහෙම වෙන්න පුළුවන් එහෙම තියෙන්න පුළුවන් ඊළඟට ආයිත් ආනන්ද සානහන්සේ ආන යතහකතම් 50 උසු සාරිපුත් සියා කොහොමද එහෙම වෙන්නේ එතකොට සරියුත් සානහන්සේ ප්‍රකාශ කරනවා මම මේ බඳු සමාධියකට ඇත්ත වශයෙන්ම සංවැදිලා හිටියා මේ සවැත් නුවරම අන්ධවණී වාසය කළ එක වැඩවස එක් අවස්ථාවක ඒ අවස්ථාවේ මෙන්න මේ කියාපු ආකාරයටයි මම මගේ හිත පැවතුනේ කියලා එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ඒ අවස්ථාවේ ඔබ වහන්සේ කවර සංඥාවකින්ද යුක්තව සිටියේ ඔන්න ඒකට දෙන පිළිතුර තමයි තාමත්ම වැදගත් වන්නේ ආනන්ද සරියුත් සානහන්සේ නාට ප්‍රකාශ කරනවා භවනිරෝධෝ නිබ්බාණං භවනිරෝධෝ නිබ්බාණං කි කෝමි ආවුසෝ අඤ්ඤාව සංඥා උප්පජ්ජති අඤ්ඤාව සංඥා නිරුච්ඡති සේයථාපි ආවුසෝ සකලිකග්ගිස ජායමානස්ස අඤ්ඤාව අච්චි උප්පජ්ජති අඤ්ඤාව අච්චි නිරුච්ඡති එවමෙව කෝ ආවුසෝ භවනිරෝධෝ නිබ්බාණං භවනිරෝධෝ නිබ්බාණං කි කෝ මියා අඤ්ඤාව සංඥා උප්පජ්ජති අඤ්ඤාව සංඥා නිරුච්ඡති මේක අදහස භවනිරෝධෝ නිබ්බාණං භවනිරෝධෝ නිබ්බාණං කියලා මට ඒ අවස්ථාවේ සමාධින්න අවස්ථාවේ එක් සංඥාවක් හටගන්නවා වෙන සංඥාවක් නැති වෙනවා නිරුද්ධ වෙනවා කියලා ඒකට ඊළඟට කියනවා ඒකේ උපමාවක් දෙනවා ඊළඟට සේයථාපි යම්සේ අවත්මි ලී කෝටු කැබැල්ලක් දැල්වෙන කල්හි එහි ගිනි දැල්ල එහි ගිනි සිද පිළිබඳව හිතනවා නම් අඤ්ඤාව ආච්චි උප්පජ්ජති එක ගිනි සිලක් හට ගන්නවා වෙන ගිනි සිලක් නැති වෙලා යනවා නිරුද්ධ වෙනවා අන්නේ විදිහටම මට භව නිරෝධෝ නිබ්බාණං මේ භව නිරෝධය නිර්වාණයයි කියලා මේ එක සංඥාවක් තියෙන වෙන සංඥාවක් නැති වෙනවා දැන් මෙතනත් අපිට කියන්න තියෙන්නේ අර ඒතං සන්තං ඒතං පණිත්තං කිව්වා වගේ ඕක කියා කියන්නේ මේ සරිපුත්තු ස්වාමීන් වහන්සේ අර සංස්කාර නිරෝධයට සිත යොමු කරලා හිටියා. දැන් මෙතන ඊටාමත්ම වටිනා විදර්ශක ඊන්ට ඊටාම පහසුවෙන් තේරුම් ගත පුළුවන් කාරණයක්. මේ ගිනි දැල්ලක. ගිනි දැල්ලක් දිහා සාමාන්‍ය ලෝකයා බලනකොට එතන දකින්නේ දැල්ලක්, දැල්වීමක්. ඒ වෙනුවට යෝගාවචරය දකින්නේ එතන නිවීමක්. නිරෝධය. ඊටාම සියුම් අර ගිනි දැල්ලේ පැවැත්ම විනිවිද දැකීමක්. අර විනිවිද යන බැල්මක් කියුවේ ඒකයි. මේ දැල්ල තුලින් නිවීමට අරමුණු කළා. මොහොතක් මොහොතක් ඉතාම ක්ෂණිකව ඉතින් මේක තමයි මේ ඇත්ත වශයෙන්ම මේ ගිනි දැල්ල පිළිබඳ තියෙන උපමාව පමණයි මෙතන භව නිරෝධයයි භව නිරෝධය කියලා කියන්නේ භවය අපි කලින් ප්‍රකාශ කළා මේ සිටි විදිහෙනි සංස්කාර වලින් උයි භවය ගොඩනැගින්නේ මොහොතක් මොහොතක් පාසා ඒකේ සමුදේ පක්ෂේ විද්‍යාවේ ලෝකයට පිනින්නේ ඒක නිසා ඝන සංඥාවෙන් මේ භවයේ දේවල් තියෙන හැටි හිතෙනවා කල්පනා කරනවා නමුත් මේ හිතෙන් මේවා හදන හැටි අර චිතං චිත්තං විපමුත්තං වයන්චස්සානුපස්සති ආදී වශයෙන් අංගුත්තර චක්කන් පාදේම සඳහන් වෙනවා ඒ සිත නැවතුණු සිත ඇති රහතන් වහන්සේ දකිනවා ඇත්ත වශයෙන්ම හිත නවත්ත ගත්තමයි පේන්නේ මේ සිත නැවතුණු සිත ඇති රහතන් වහන්සේ දකිනවා අර සංස්කාරයන්ගේ නිරෝධය ඒ නිරෝධය ඊළඟට ආරමුණු කරනවා නිරෝධය ආරමුණු කරනකොට තමයි ඒක කෙලව තමයි ඉතින් අර මොල් කියන්නේ සියල්ලම නැති වෙන විදිය මුළු භවය ඇදිලා තියෙන සංස්කාර වලින් නම් සංස්කාර නිරෝධය ආරමුණු කරනකොට අර ගිනි දැල්ල තුලින් ඒක විනිවිදලා දැක්කා වගේ අර මායාවගේ ග්‍රහණිනුත් මිදෙනවා දැන් ගින්න පිළිබඳ උපමාව ඊටම පහසුවෙන් ගන්න පුළුවන් මේ භවය පිළිබඳ කාරණයට මක් නිසාද උපාදාන කියන වචනේ අපි කලින් ප්‍රකාශ කළ හැටියට පාලියේ අර්ථ දෙකක් දක්වනවා උපාදාන කියන්නේ අල්ලා ගැනීම පමණක් නෙවෙයි ඉන්ධන ද්‍රව්‍ය ගින්නක් දැල්වීමට උපකාර වන දර ආදියටත් උපාදාන කියන ඒ වගේම භවයත් 11 ගින්න ආදී වශයෙන් දක්වනවා ගින්නක් හැටියට ඒකට භව නමැති ගින්න පවතින උපාදානය නිසායි මේ தත්ත්වය අරමුණු කරගෙනයි මේ එතකොට මේ ධ්‍යානය තියෙන්නේ ඒ භව නිරෝධිය ප්‍රත්‍යක්ෂ කරන්නේ ඒ ආකාරයෙන්. එතකොට ඒ දැන් අර භව නිරෝධෝ නිබ්බාණං කියන එකෙන් අපිට තේරෙනවා නිබ්බාණය කියන තේරුම් ගත යුත්තේ එතන නිරෝධ කියන වචනේ බොහෝ විට ඉදලා තියෙනත් ඒ අර්ථයෙන්. සමහර විට මේවා කවලං වෙන ස්වභාවයකුත් තියෙනවා සංඥා වේදිත නිරෝධ ආදී වශයෙන්. ඊළඟට තවත් ඒ වගේම වැදගත් සූත්‍රයක් තියෙනවා අපිට අර සලායතන නිරෝධය නිර්වාණය කියන එක. මේ කොයි නාමයෙන් හඳුන්වනවත් මේ එකම ප්‍රත්‍යක්ෂය තමයි කොයි පැත්තෙන් බැලුවා. අපි කලින් සඳහන් කළ මේ සලායතන නිරෝධයමයි නිර්වාණය කියලා. ඒක හොඳට පැහැදිලි වෙන වටිනා සූත්‍රයක් වෙනවා සංයුක්ත නිකායේ සලායතන සංයුක්තයේ බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක සංඝයා වහන්සේලාම කළා කිසිම ඊට හේතු වෙන ප්‍රශ්නයකටවත් ඇතිව නෙවෙයි. තමන් වහන්සේම ඒ බඳු සූත්‍ර බුදුරජාණන් වහන්සේ බොහොම ගැඹුරු සූත්‍ර දේශනා කරනවා ඇත්ත වශයෙන්ම පස්චිම ජනතාව ගැන හිතලා වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම දේශනාවක් කළා. ඒකත් නිකම් ප්‍රහේලිකාවිගේ දේශනාවක්. තස්මාතිහ වික්‍රේ සී ආයතනේ වේදිතබ්බී යත්ත චක්කුංච නිරුජ්ජති රූප සංඥාච විරජ්ජති. සී ආයතනේ වේදිතබ්බී යත්ත සෝතංච නිරුජ්ජති සද්ද සංඥාච විරජ්ජති. සී ආයතනේ වේදිතබ්බී යත්ත ඝානංච නිරුජ්ජති ගන්ධ සංඥාච විරජ්ජති සේ ආයතනේ වේදිකබ්බේ යත්ථ ජිංහාච නිරුජ්ජති රසාච රස සංඥාච විරජ්ජති සේ ආයතනේ වේදිකබ්බේ යත්ථ කායෝච නිරුජ්ජති පොට්ටබ්බ සංඥාච විරජ්ජති සේ ආයතනේ වේදිකබ්බේ යත්ථ මනෝච නිරුජ්ජති ධම්ම සංඥාච විරජ්ජති සේ ආයතනේ වේදිකබ්බේ සේ ආයතනේ වේදිකබ්බේ එතකොට මේකේ අදහස මොකද්ද? එම නිසා මහණෙනි, එහෙනම් මහණෙනි මෙන්න මේ විදිහට මේ කාරණේ තේරුම් ගන්න ඕන. මෙහෙම සිෂ්මිය යුතුයි කොයි ආකාරයකටද? චක්ඛුංච සේ ආයතනය. එම නිසා මහණෙනි මේ ඊ ආයතනය තේරුම් ගත යුතුයි. සේ ආයතනේ වේදිකා. ඊ ආයතනය තේරුම් ගත යුතුයි. කොහොමද? කොතැනකද ඇස නිරුද්ධ වෙයි රූප සංඥාව විරජ්‍ය වෙයි. මෙතන හොඳටම ගැලපෙනවා අපි අර කලින් සඳහන් කළ විරාග කියන වචනේ එක්තරා අර්ථ ભેදයක් තිබෙනවා. සාමාන්‍ය විරාග කියන්නේ නොයල්ම. ඒකම අර සායමක් පාටක් හේදී යාම. ඒ අර්ථයත් මෙතන තිබෙනවා. විරාග රාග කියන්නේ පාටක් නම් විශේෂයෙන්ම රතු පාට ආදීට විරාග කියන්නේ දෙවි යාම නැකී යාම. අන්න දැන් මෙතන ඒ අර්ථය ඉතාමත්ම ප්‍රකටව තිබෙනවා. චක්කුංච නිරුජ්ජති. ඇස නිරුද්ධ වෙනවා. රූප සංඥාව ඇස නිරුද්ධ වීම නිසාම රූප සංඥාව නැකිලා වගේ යනවා. විරජ්ජති. ඊ වගේම අනිත් ඒවා ගැනත් කියනවා. ඇස පිළිබඳ වගේම කන. යම් කිසි ආයතනයක ආයතන කියන වචනේ එතන මොකක්ද කියලාවත් තෝරලා නැහැ. යම් කිසි ආයතන යම් කිසි තැනක ආයතනයක අර කියාපු විදිහට ඇසත් නිරුද්ධ වෙනවා රූප සංඥාවලු විරාජ නැකී යනවා කියලා කියමු අපි. නැකී යනවා, ගෙවි යනවා. ඒ වගේම කනත් නිරුද්ධ වෙනවා ශබ්ද සංඥාවලු. ඒ ආකාරයට මනිටියවත් හිතා ගන්න පුළුවන්. ඇස කන නාසයයි ගන්ධ සංඥාවත් නැකී යනවා. ඊළඟට දිව නිරුද්ධ වෙනවා රස සංඥා නැකී යනවා කය නිරුද්ධ වෙනවා ස්පර්ශ සංඥා පොට්ටබ්බ සංඥාවල් නැති වෙලා යනවා සිතත් නිරුද්ධ වෙනවා ධම්ම සංඥාත් නැති වෙලා යනවා ඒකත් ඉතාලම මතක තබා ගත යුතු විශේෂ කාරණයක් වටන් අපිට තියෙනවා සිතත් නිරුද්ධ වෙනවා ධම්ම සංඥා කියන්නේ සිතිවිලි පිළිබඳ සිතට අරමුණු වල ධර්ම පිළිබඳ සංඥාවක් නැති වෙලා යනවා එය අන්නේ බඳු ඒ ආයතනේ තේරුම් ගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරලා එක්තරා විදිහක බුදුරජාණන් වහන්සේගේ විශේෂ උපායක් තමයි ඊළඟට ඒක දේශනා කර හැටියට ආසනෙන් නැගිටලා විහාරයට ඇතුළු වුණා. වික්ෂු සංඝයා වහන්සේලාට මේ මහා වික්ෂිප්ත තත්ත්වයකට පත් වුණා. දැන් බුදුරජාණන් වහන්සේ මේ ඉතාම කෙටි මාතෘකා උද්දේශ වගේ පාඨයක් මේ දේශනා කළේ සවිස්තර විවරණය නොකර දැන් අපි කොහොමද මේකේ අර්ථය දැනගන්නේ කියලා වික්ෂු සංඝයා වහන්සේලා කතා කරලා ඊළඟට මේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ ඉන්නවා සමහර විට උන්වහන්සේට පුළුවන් මේවා තේරුම් ගන්න කියලා ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ සංඝයා වහන්සේලා ආරාධනා කළා මේ බුදුරජාණන් වහන්සේ විසින් කෙටියෙන් උද්දේශ වශයෙන් දේශනා කරන ලද මේ කෙටි දේශනාවේ අර්ථය සවිස්තරව අපිට කියලා දෙන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ පළමුවෙන් මැලි කෙඩුවා ඒක තමයි මේ අවස්ථාවේ ඔබ වහන්සේලාට මේක කරගන්න තිබුණේ අයි මා ළඟට ආවේ කියලා නමුත් අවසානයේදී අවිතිල්ල නිසා ඊට එකඟ වෙලා ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා ඔන්න එහෙමනම් මට නම් තේරෙන හැටියට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් සම්මත කර ගන්න අහලා මට තේරෙන හැටියට මෙන්න මේ බුදුරජාණන් වහන්සේ අර තස්මාතිහ වික්කවේ සියායතනෙ වේදිතබ්බ්‍ය ආදී වශයෙන් ප්‍රකාශ කළේ මෙන්න මේක නිසායි කියලා එක පාඨයයි එකම වාක්‍යයයි ආනන්ද ස්වාමීන් වහන්සේ අටුවාව හැටියට මම මේ කාලේ අටුවාව කියනකොට නම් එකපාරටම හිතෙන්නේ නැගේ මහා දිග අටුවාව. නමුත් මෙතන සරිත් මේ ආනන්ද සානතුනේ එකම පාටියයි අටුවාව හැටියට. මොකද්ද? සලායත නිරෝධං කෝ ආවුසෝ භගවතා සන්ධාය භාසිතා. එවත්නි සලායත නිරෝධං සලායත නිරෝධය සඳහා සලායත නිරෝධය සම්බන්ධයෙන් භාග්‍යවතුන් වහන්සේ මේ කියවපු පාඨය දේශනා කළයි. ඒ කියන්නේ මේ පාඨය දේශනා කළේ සලායත නිරෝධය පිළිබඳවයි කියන එක. ඉතින් මෙතනින් හැඟෙනවා එතකොට අර ආයතන නමින් හඳුන්වලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මෙතන ආයතන කියලා කිව්වේ අර එක එක ආයතනයක් නෙවෙයි. මෙන්න මේ සලායත නිරෝධ නම් වූ නිවනමයි. ඉතින්දී අසාරත්ථප්පකාසිනි අටුවාවේදී බුද්ධ ඝෝෂාචාර්යයන් වහන්සේලා ප්‍රකාශ කරනවා ඒක මෙතෙන්දී පිළිගන්නවා සලායත නිරෝධය නිබ්බාණේ බව. ඒ අටුවාචාර්ය මහන්සිය පවා අටුවාවේ සඳහන් වෙන්නේ සලායත නිරෝධන්ති සලායතන නිරෝධෝ උච්චති නිබ්බාණං සංසන්ධාය භාසිතಂತಿ අත්ථෝ සලායතන නිරෝධ කියලා මේ මෙතන දේශනාවේ කියන්නේ සලායතන නිරෝධ නම් නිවන නම් ඒ සඳහා දේශනා කළා කියන එකයි මේකේ අර්ථය කියලා ඉතින් අටුවාචාරින් වහන්සේත් මෙතෙන්දි පිළිගන්නවා සලායතන නිරෝධියම තමයි නිර්වාණය කියලා. දැන් මෙතනින් අපිට වැදගත් කාරණා දෙකක් මෙහෙදි වුණා. එකක් කලින් සඳහන් කළ ආකාරයට නිවන සලායත නිරෝධ වශයෙන් බුදුරජාණන් වහන්සේ හඳුන්වා දෙන ලද බව. ඊළඟට ඒ වගේම දැන් බුදුරජාණන් වහන්සේ ළඟට මේ කාරණේ ඊළාට සංඝයා වහන්සේලා ගිහිල්ලා ප්‍රකාශ කළා. මේ ආනන්ද ස්වාමීන් වහන්සේ අපට මෙහෙම අටුවාවක් දුන්නා කියලා. බුදුරජාණන් වහන්සේ ඒක මේ සම්මත කළා. ආනන්ද පණ්ඩිතයයි මහා ප්‍රඥයයි මගින් ඇහුවත් නුඹලට මට කියන්න තියෙන්නේ මෙච්චරයි කියලා. අර අටුවාව සම්මත කළා. එතකොට මේන් අපිට තේරෙනවා අර සලායත නිරෝධයම නිර්වාණයයි. ඒ වගේම සමහර තැන්වල බුදුරජාණන් වහන්සේ මේ කියවපු தත්ත්වය ආයතනයන් නාමයෙන් හඳුන්වලා තියෙන බව. ඊළඟට තවත් අපිට මේ සලායත නිරෝධය ආයතන නමින් හඳුන්වපු තවත් අවස්ථාවක් අපිට හමු වෙනවා. නැත්නම් නිවන ආයතන නමින් හඳුන්වපු තවත් අවස්ථාවක් අපිට හමු වෙනවා. සලායතන විභංග සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ නෙක්ඛම්මසිත දෝමනස්ස නමැති ධම්මකාරණී විස්තර කිරීමේදී එතනදිත් ආයතන කියන නාමය යොදලා තිබෙනවා. ඒ සූත්‍රයේ ගැඹුරු ධර්ම කොටස රාශියක් සඳහන් වෙනවා. නෙක්ඛම්මසිත දෝමනස්ස කියන වචනේ විතරක් තේරුම් ගන්න උපකාර වෙන සුදු විස්තරයක් කළොත් මේ කියන්නේ මේ ඉන්ද්‍රිය ආරම්මන අස්පස් කන්නාසාදීට අරමුණු වෙන රූප ශබ්ද ආදී ඉන්ද්‍රිය ආරම්මණයන් අනිත්‍ය දුක්ඛ විපරිණාම ධම්ම බව නුවණින් සලකලා යම් කිසි කෙනෙක් මහා ප්‍රඥාවෙන් ඉගෙන කල්පනා කරලා විදර්ශනා ප්‍රඥාවෙන් නිවන පිළිබඳව යම් කිසි බලාපොරොත්තුවක් ආසාවක් ආසාව කියන වචනේ ඉදුවක් හරි දැන්නේ රති කියන වචනේ සමහර විට ධර්මයේ ඉදලා තිබෙනවා නිබ්බාන රතෝ නිබ්බාන රති කියන ආසාවක් ඇති කරගත්තොත් ඒ ආසාව නිසා සමහර විට දොම්නසක් ඇති වෙනවා අන්න ඒ බඳු දොම්නසටයි නෙක්ඛම්මසිත දෝමනස්ස කියන්නේ දේහසිත දෝමනස්සය තරම් නරක නැහැ ඒක සම්පූර්ණයෙන්ම හොඳ වට නෙවෙයි නමුත් නෙක්ඛම්මසිත දෝමනස්සය හොඳ එකක් හැටියට
අරිට වඩා හොඳ එකක් ඇටියට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දක්වලා තිබෙනවා. ඒ දොම්නස්සන ඇති දොම්නස්ස ඇතිවන ආකාරයේ ඒ උද්දෘත පාඩියක් වශයෙන් ගත්තොත් මෙන්න මෙහිමයි සඳහන් වන්නේ. යම් කිසි භික්ෂුවක් කල්පනා කරනවා උදාසු නාමාහං තදායතනං උපසම්පජ්ජේ විහෙරිසානි යදායත යදරියා ඒතරහි ආයතනං උපසම්පජ්ජ විහෙරಂತಿ इति इति අනුත්තරේසු විමුක්ඛේසු පිහං උපဋ္ඨාපයතු උපජ්ජති පියාපච්චයා දෝමනස්සං යං ඒව රූපං දෝමනස්සං ඉදං උච්චති නික්ඛම්මසිතං දෝමනස්සං. ඒ කියන්නේ උදාසු නාම කවදානම් මම ඒ ආයතනයට එළඹ වාසය කරන්නේද? අවර ආයතනයකටද? දැන් ආර්යයන් වහන්සේලා එළඹ වාසය කරන ආයතනයට. යතරියා ඒතරහි ආයතන උපසම්පජ්ජ විහරණ. කියලා ඊළඟට ඒ ආයතන කියන්නේ මොකද්ද කියන හෙළිවෙන වචන කීපෙකුත් කියවෙනවා. ඉති අනුත්තරේසු විමුක්ඛේසු පිහං උපဋ්ඨාපයතු. යන මේ විදිහ සිටිවිල්ලකින් අනුත්තර විමුක්ඛයන් පිළිබඳව. අනුත්තර විමුක්ඛය කියන්නේ අනිමිත්ත ශුන්්‍යත අනිමිත්ත ශුන්්‍යත අපහණීතාදී ඒ කියන විමුක්ඛ තුනයි. එතකොට අනුත්තරේසු විමුක්ඛේසු පිහං උපဋ්ඨාපයතු. ඒ අනුත්තර විමුක්ඛයන් පිළිබඳව පිහං කියලා කියන්නේ පිහා කියලා කියන්නේ ආසාව බලාපොරොත්තුව ඇති කරන්නේ ඇති කරගන්නේ බලාපොරොත්තු පිහිටුවන්නහුට උපද්දිත පිහාපච්චය දෝමනස්සං. ඒ ආසාව බලාපොරොත්තුව නිසා එක්තරා දෝමනසක් ඇති වෙනවා. යම් ඒව රූපං දෝමනස්සං යම් මේ බඳුයේ දෝමනසක් වේද ඉදං උච්චති නෙක්ඛම්මසිතං දෝමනස්සං. ඊට නෙක්ඛම්මසිත දෝමනස්සී කියලා කියනවා. ඒකෝ මෙතනින් අපට ඕන කරන කාරණිය අර අනුත්තර විමුක්ඛ වලින් මෙතන හඟුන්වලා තියෙන්නේ මේ නිවනමයි. මේ විමුක්ඛ තුන පිළිබඳව ආසාව ඇති කර ගැනීම ගැන කියවෙන්නේ ආයතන. කවදානම් ඒ ආයතනයට මම එළඹ වාසය කරන්නෙන්ද කියන. ඒකෝට දැන් මෙයින් අපිට මේ ආයතන නාමයෙන් හඳුනන අවස්ථා දෙකක්ම අපට හමු වුණා. අපි තුන්වෙනි අවස්ථාවකුත් ගමු. මේ නිවන ආයතන නාමයෙන් හඳුන්වනවා. අත්‍යවික්‍රේ තදායතනං යත් නීව පඨවි න ආපෝ න තේජෝ න වායෝ න ආකාසානං චායතනං න විඥානං චායතනං න ආකින්චඤ්ඤායතනං න නීව සංඥානා සංඥායතනං නායං ලෝකෝ න පරලෝකෝ න උභෝ චන්දිම සූර්යා සතරපාහම් වික්‍රේ නීව ආගතින් වදාමි න ගතින් න කිතින් න චුතින් න උපපත්තින් න අපතිත්තං අපවත්තං අපතිත්තං අපවත්තං අනාරම්මණං ඊලීතං ඒ සේවන්තෝ දුක්ඛස්සාති. මේ අපි ප්‍රකාශ කළේ මේ ඇත්ත වශයෙන්ම අර නිර්වාණය පිළිබඳ කරන හැම ලොකු උගතුන් කවුරුත් අටුවාචාර්යින් වහන්සේලා තිය හැම කෙනෙක්ම නිර්වාණය ගැන කරන හැම සාකච්ඡාවකම ඉදිරියට ගන්න ප්‍රබලතම සාධකයයි. ඔවුන්ගේ ගම්මන් නිගමනවලට අපි ඉස්සෙල්ලා මේකේ අර්ථය බලමු. සාමාන්‍ය අර්ථය අත්‍යවික්‍රේ තදායතන බුදුරජාණන් වහන්සේ බුද්ධ වචනයක් හැටියට මෙතන මේ උදානේ පාටිලි ගාම ගාමිය වග්ගේ එන නිබ්බාන පටිසංයුක්ත සූත්‍රයක් මේක. මහණෙනි එම ආයතනයේ ඇත යම් බඳු ආයතනයක්ද ඇත්ත නේව පඨවි ඒ පොළොවක් නැත පඨවි ධාතුවක් නැත පඨවි නැත ආපෝ තීජෝ වායෝ ඒ වගේම ආකාස සංඥායතනයක් නැත විඥානං ඡායතනයක් නැත ආකින්චඤ්ඤායතනයක් නැත නීව සංඥානා සංඥායතත් නැත මෙලොවත් නැත පරලොවත් නැත උභෝ චන්දිම සූර්ය හඳ ඉරු දෙකක් නැත තත්‍රපාහම්බිකවේ මහණෙනි එහි මම නේව ආගතින් වදාමි යෑමක් නැතයි කියමි යාමක් නැතයි කියමි නේව ආගතින් වදාමි න ගතින් න තිතින් සිටීමක් නැතයි කියමි න චුතින් චුතවීමක් නැතයි කියමි න උපපත්තින් උත්පත්තියක් නැතයි කියමි න තිතින් න චුතින් න උපපත්තින් අපපතිත්තං අපවත්තං අනාරම්මං ප්‍රතිෂ්ඨාවක් නැති පැවැත්මක් නැති අරමුණක් නැති මෙයම අපපතිත්තං අපවත්තං අනාරම්මණං ඒ වේතං ඒ බඳු තත්ත්වය ඇති දෙයක් කිය ඒ සේවන්තෝ දුක්ඛස් මෙයම දුකෙහි කෙලවර මෙයම දුකෙහි කෙලවරයි කියලා. එතකොට මෙන්න මේ සූත්‍ර දේශනාව ගැන තමයි මේ නිර්වාණ ගැන හැම ප්‍රශ්නයකදීම බොහෝ දෙනෙක් ඉදිරියට ගන්නේ ඒ වැඩි දෙනෙක්ම මේ සම්මත නිගමනය හැටියට නිර්වාණය පිළිබඳ සම්මත නිගමනය හැටියට දැනට සැලකෙන ඒ විවරණය තහවුරු කර ගැනීමට උපකාර කරගන්න ප්‍රබලම සාධකයක් හැටියටයි මේක. එතකොට අපි කලින්ම දැන් අටුවා විවරණයත් අපි පසුවට දාන්නේ මේක මෙතෙක් අපි දිනු කරගෙන ආපු යම්කිසි විවරණ මාර්ගයක් තුලින් අපි කලින් බලමු මේක තේරුම් ගන්න පුළුවන්ද කියලා මේ ආයතනේ. දැන් ආයතන දෙකක් ගැන අපි ඉස්සෙල්ලා සූත්‍රවල සඳහන් කළා ඒ එතන ඒ කියන ආයතන නිවන පිළිබඳව. දැන් මෙතනත් ඒ විදිහ එකක් බලමු අපිට කියන්න සිද්ධ වෙන්නේ. මේ කියන ආයතනය අර කියාපු අර සිත පිළිබඳ தত্ত্বයක්. අර අරහත්ඵල සමාධිය පිළිබඳවයි මේ කියන්නේ. ඒක අරහත්ඵල සමාධිය පිළිබඳ විස්තරයක් නම් දැන් මෙතනම පළමුවෙන්ම කියනවා නේව පඨවි ආපෝ තේජෝ ආයෝ නැති බව. ඒක මෙතෙක් අපි ඉදිරියට ගත්තු සූත්‍ර රාශියකම ඒ අරහත්ඵල සමාධිය අනිදස්සන විඥාන ආදී ඒ විග්‍රහ කරන අවස්ථාවල නිතරම ඉදිරිපත් වුණු කියමන තමයි ඒ කෝණිදර්ශන විඥානේ පඨවි ආපෝ තේජෝ ආයෝ පිහිටීමක් ලබන්නේ නැහැ කියනවා. එහෙමත් නැත්නම් ඒ අරහත්ඵල සමාධියේදී මේව පඨවිස්මින් පඨවිසංඥාන ආපස්මින් ආපෝ සංඥා ආදී වශයෙන් පඨවිය පිළිබඳව පඨවිසංඥාවක් ආපෝ පිළිබඳ ආපෝ සංඥාවක් මානසිකාරයක් ඒ කිසිවක් නැත කියලා ඔය සඳහන් වෙනවා. ඉන්න එතකොට පැහැදිලි වෙනවා ඒ අරහත්ඵල සමාධියේදී ඒ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන ඒවා බල නොපාන බව ඒ සිතේ බල නොපාන බව හැඟවීමටයි මෙතන මේව නැති කියලා කියලා තියෙනවා. සාමාන්‍යයෙන් විස්තර කරන විදිහට ඒවා නැති තැනක් අමුතු ලෝකයක් හැටියට නෙවෙයි විශේෂයෙන්ම පිළිගත් නිවර්ණ හැටියට තියෙන රහතන් වහන්සේ ඒ මේ ජීවිතෙන් පස්සේ මරණින් මතු ඊටම රහසිගත වගේ ප්‍රකාශ කරන්න කෙලින් ප්‍රකාශ කිරීමත් සමහර විට ඒක වෙන දෘෂ්ටි වලට වැටෙන නිසා දු ඒ රහතන් වහන්සේ පරලෝකයෙන් කියන්නත් බෑ ඇත්ත වශයෙන්. ඇත්ත වශයෙන් රහතන් වහන්සේගේ ජීවිතය කෙලවුණාට පස්සේ ගිහිල්ලා එකතු වෙන ආයතනෙ. අපි එහෙම කියමු දැනට ඒ එකතු වෙන ආයතන හැටියටයි සාමාන්‍යයෙන් මේක තේරුම් ගන්නෙ. නමුත් මෙතන මේ කියවෙන්නේ ඇත්ත වශයෙන් මේ ජීවත් ජීවමාන රහතන් වහන්සේ මේ ජීවිතයේදීම අත්දකින එක්තරා භව නිරෝධ තත්ත්වයක්. අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ ඒ වගේම අර ආකාශ අනංචාතන විඥානංචාතන ආදී නැති බවත් අපි මෙතෙක් ඉදිරියට ගත්ත මේ සූත්‍ර රාශියකම ප්‍රකාශ වුණා. මේවා ආකාශ අනංචාතන ආකාශ අනංචාතන ආකාශ අනංචායතන සංඤී ආදී වශයෙන් ඒ එතකොට රූපත් නැහැ අරූපත් නැහැ. රූප අරූප දෙකෙන්ම මිදිලා ඊළඟට කියනවා නායං ලෝකෝ නපරෝ ලෝකෝ. දැන් කලින්ම සඳහන් මේ ටිකකට කලින් අපි සඳහන් කළ සූත්‍රයේ කියවුණා ඉදලෝක සංඥා පරලෝකයේ පරලෝක සංඥා මෙලෝ පිළිබඳ සංඥාවකුත් නැහැ පරලෝක පිළිබඳ සංඥාවකුත් නැහැ. ඒකයි මේ සූත්‍රය මෙතන කියලා තියෙන්නේ මෙලොවත් නැත පරලොවත් නැත කියලා. නායං ලෝකෝ නපරෝ ලෝකෝ න ඊළඟට කියනවා න උභෝ චන්දිම සූර්යා අඳ ඉරු නැතිවීම. මේක තමයි හුඟක්ම ප්‍රබල සාධකයක් හේතු දක්වන්නේ මේ යම්කිසි තැනක් කියලා නිවන තැනක් කියලා නොකිය යම්කිසි තැනක් හැටියට හිතා ගන්නවා. මක් නිසාද ඉරහඳ නැති තැන. නමුත් අපි ප්‍රකාශ කළ කලින් අර අනිදස්සන විඥානය ගැන කියනකොට අර සබ්බතෝපබ ඒ සිතේ ඇති සබ්බතෝපබ ස්වභාවය නිසාම සලායත නිරෝධිය සැලසිලා සලායත නිරෝධිය අස්කන්නාසාදී තිබුණට මොකද ඇත්ත වශයෙන්ම අර ඉරහඳ ඒවා නිෂ්ප්‍රභා වෙන බව ඒවායේ ආලෝකය මැකිලා යනවා. එතකොට න උභෝ චන්දිම සූර්ය අහඳ ඉරත් නැtei කියලා කියන්නේ ඒ අර්ථයෙන්. ඊළඟට තත්‍රපහම්බිකරේ නේව ආගතින් වදාමින ගතින් ආදී වශයෙන් ප්‍රකාශ කරලා තින්නේ ආගති ගති කීති චුති උප්පත්ති ආදී පද මේට කලින් දේශනවල ප්‍රකාශ කරලා මේවා අර ලෝකයේ තියෙන සංඛත සාපේක්ෂක ධර්ම සාපේක්ෂක අර ද්වයතාවය හැටියට දැක්වූ ලෝකයේ තියෙන සංකල්ප සංඛත සංකල්ප බොහෝ විට අර ද්වයතාවක් අනුවයි යන්නේ. හැම එකක්ම දෙබිඩි හැටියට රූප අරූප ආදී වශයෙන් ඒ වගේම යාමී යාමක් තියෙනවා නම් හිමකුත් තියෙනවා අර දිග කොට ආදී වශයෙන් දිග කොට ආදී වශයෙන්. දැන් එතකොට මේව ආගතින් වදාමි. එතන ආගති ගති තිති ඒ කිසි සංකල්පයක් නැහැ. ඒ රහතන් වහන්සේගේ සිටී අවස්ථාවේ යාමීම් සිටීම් චුත වීම් උපදීම් උපදීම් ආදී ඒ කිසිම සංකල්පයකින් කිලිටි වෙලා නැහැ ඒ தත්ත්වය. తత్రපහ නේවාගතින් ඊළඟට අපපතිත්තං අපවත්තං අනාරම්මණ අපපතිත්තං කියලා කියන්නේ අපණීත කියන අදහසමයි එතන අර કૃෂ්ණාව නැති ක්ෂය කිරීමෙන් ඒ අපණීත සමාධිය එතන හැංගෙන්නේ අපපති ඒ අපපතිත්තං යන වචනෙන් හැංගෙන්නේ අර අපපති අපණීත විමුක්තියයි ප්‍රතිෂ්ඨාවක් නැති බවයි. අපණීත කියන වචනේ තියෙන තේ අර්ථයයි ඒ විමුක්ති තුන ගැන කෙන්න සඳහනක් එතන අපපතිත්තං. අපවත්තං කියලා කියන්නේ ශුන්්‍යත විමුක්තියයි ප්‍රයත්නක් නැති. ඊළඟට අනාරම්මණං ඒක ඉතාම පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන් අනිමිත්ත ස්වභාවයයි. අනාරම්මණං අරමුණක් නැති ස්වභාවය අනිමිත්ත ස්වභාවය. මෙයම දුකෙහි කෙලවරයි. එතකොට මේ දුකෙහි කෙලවර මෙලොවම දිත්තේව ධම්මේ. රහතන් වහන්සේගේ මරණින් මතු ලබන ලොකු නිවනක් නෙවෙයි. මෙතන නිවන භාගයක් ලැබලා එතන සම්පූර්ණ කරගන්න එකක් නෙවෙයි. අන්න ඒ අදහස. එතකොට අපිට මේ මේ විවරණ මාර්ගය අනුව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට එහි යම් අඩුපාඩුවක් ඇතොත් හරි දැස්ස ගන්න අපි අටුවාවෙත් පිට සොයමු. මේ පරමත්ත දීපණී උදාන අටුවාවේ දක්වන්නේ මේ තෝරන්නේ මේ අපි දැන් මේ තෝරපු කාරණාම මෙන්න මේ විදිහටයි. පඨවි ආපෝ තේජෝ වායෝ ආදී මේවා මේ ආයතනින් ඉස්සෙල්ලම කියනවා. මේක මේ ආයතනයක් කියලා හඳුන්වලා තියෙන්නේ කාරණ කියන අර්ථයෙන්. ඇසට රූප අරමුණු වෙනවා වගේ මේ කියාපු අසංකත ධාතුව අර රහතන් වහන්සේගේ හිතට අරමුණු වෙනවා. ඒ අරමුණට මේ මෙතන ආයතන නාමය යොදලා තිබින්නේ. ඒ කියාපු යම් කිසි ස්ථානයක පඨවි ආපෝ තේජෝ වායෝ නැතිමක් නිසාද මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියනේ අසංකත ධර්මයි. මේ එතකොට අපි මේ කතා කරන්නේ යන්නේ අසංකතය ගැන. එතකොට අසංකත අසංකත ධර්ම මිශ්‍ර වීමක් නැහැ. එක ළඟ පැවතීමක් නැහැ. අන්න ඒක නිසායි මේ පඨවි ආපෝ තේජෝ වායෝ නැති බව මෙතන ප්‍රකාශ කරලා තියෙන්නේ. එහෙම තෝරලා ඊළඟට කියනවා ආකාසනංචාතන විඤ්ඤාණංචායතන ආකින්චඤ්ඤායතන නේවසඤ්ඤාණාසඤ්ඤායතන යදී ඒ කියන අරූප තත්ත්ව නැතිමක් නිසාද කියන එක තෝරන්නේ කොහොමද? නිවන අරූපී ස්වභාවයක් නමුත් යම්කිසි හේතුවක් නිසා මොකද්ද ආවාසනාවක් නිසා එතනත් නැහැ අර කියාපු අර අරූප භව. අරූප භව එකක්වත් නැහැ එතන. ඊළඟට ආකාසඤ්ඤ විඤ්ඤාණංච ඒවත් නැහැ. නායං ලෝකෝන පරලෝකෝ කියලා කියන්නේ නිවනේ කාම භවයක් නැහැ. කාම භවයක් නැත්නම් මෙලොවක් පරලොවකුත් නැහැ. ඒක නිසා නිවනේ අර ගියාපු විදිහට මෙලොවක්කුත් නැහැ පරලොවකුත් නැහැ. ඊළඟට ඉරහඳ නැත්තේමක් නිසා. ඒක තෝරන්නේ රූප භවයක් තියෙනවා නම් රූප භවයක සාමාන්‍යයෙන් අඳුරක් තිබෙන්න ඕන. අඳුර නැති කරන්න ඒකම ඉරහඳක් තියෙන්න ඕන. නිවනේ රූප භවයක් නැහැ. එහෙනම් කොහෙද ඉරක් හඳක්? අන්න ඒ විදිහට ඒක තෝරන්නේ. ඊළඟට උන උගෝ චන්දිම සූරියා తත්‍ර පාහං නිකවෙන් නේව ආගතියෝ. ඊළඟට කියනවා එහි ඒමක් යාමක් සිටීමක් චුතියක් උප්පත්තියක් නැති කියන එක තෝරන්නේ නිවනට කොතැනකින්වත් කවුරුවත් එන්නේ නැහැ. කොතැන එතන ඉඳලා කොහෙටවත් යන්නේ නැහැ. එතන යන්න තැනකුත් නැහැ එන්න තැනකුත් නැහැ. ඒ වගේම මේ එතන හිතීමකුත් නැහැ. කවුරුත් උත්තරීමක් මොකක්වත් එතන නැහැ. මොනම තත්ත්වයක්. මොකක් නමුත් ඉතින් ගුඩ දෙයක් කියලා අපි හිතාගන්න එකයි. ඊට එහාට අපිට තේරෙන්නේ නැහැ කියන එකයි කියන්නේ. නැතිතින් නැචුතින් නුප්පත්ති. ඊළඟට අපපතිත්තං අපවත්තං අනාරම්මණං කියන එක තෝරන්නේ නිවන අරූපී ස්වභාවය නිසා පොතනකවත් පිහිටලා නැහැ. රූපී දෙයක් නම් තමයි පිහිටන්නේ. ඒකට අරූපී නිසා නිවන කොහෙවත් පිහිටලා නැහැ. අපපදිට අපවත්තන් කියන්නේ නිවන පවතින්නේ නැහැ. අනාරම්මණම් කියන්නේ නිවන කොහෙවත් එල්බ ගන්නෙ නැහැ. සමහර විට අපිට හිතනොත් නිවන එල්බ ගන්න පුළුවන් නමුත් නිවන කොහෙවත් එල්බ ගන්නෙ නැහැ. අන්න ඒකයි. ඒ කියන්නේ නිවන තමයි මේ ඔක්කොම බාර දීලා තියෙන්නේ. ඔන්න ඔය විදිහටයි අර දැන් සම්මත විවරණ හැටියට තියෙන්නේ අටුවාවේ. එතකොට අපි අර ප්‍රකාශ කළ අදහස් වල යම් අඩුපාඩුවක් තියෙනවා නම් මේකෙන් හරි ගස්ස ගන්න නැහැ. නමුත් අපිට සාමාන්‍ය නුවණින් කල්පනා කරලා බලනකොට තියෙනවා මෙතන මහා ව්‍යාකූලත්වයක්. අපි අර කලින් සඳහන් කරන භව නිරෝධය පිළිබඳ ඒ සංකල්පය, ඒ ගැඹුරු අදහස, ඒක තේරුම් ගැනීමට අපහසු වීම නිසා දෝ මේ තරම් ව්‍යාකූලත්වයක්. ඒ කියන්නේ මේ ඇත්ත වශයෙන්ම භවතෘෂ්ණාවකට ඉඩ දෙන විදිහේ විග්‍රහයකින් මේ නිවන පිළිබඳ විග්‍රහ අවසාන වෙන්නේ බොහෝ විට. අටුවාචාර්යන් වහන්සේලා ඉදිරිපත් කරන විවරණ ඉතා සියුම් භව තෘෂ්ණාවකට ඉඩ තබනවා. ඒ කියන්නේ රහතන් වහන්සේ ඒ කය නැති වුණාට පස්සේ කොහේදෝ ඒ රහතන් වහන්සේලා ගිල්ල එකතු වෙනවා යම් කිසි ආයතනයක. හරි ඒක ඇතැම්ම ඒක කෙලින්ම කියවන්නේ නැහැ සමහර තැන්වල. නමුත් හැඟෙන්න ඉඩාරිනවා. ඉතින් ඒකේ ඒ එවන්දු තැනක විස්තර තමයි ඔය කියන්නේ. ඉරහඳ නැති අමුතුම විදිහේ තැනක් නොවන තැන. මේ ව්‍යාකූලත්ව රාශියට එතකොට අපිට හේතු මූලික හේතු හැටියට ගන්න තියෙන්නේ මේ ධර්මයේ තියෙන ගැඹීරත්වයමයි, ධර්ම ගැඹීරයමයි. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක සාරිපුත්‍ර ශ්‍රාවින වහන්සේට දේශනා කළ සූත්‍රයක් සඳහන් වෙනවා අංගුත්තර නිකායේ තික නිපාතේ. බුදුරජාණන් වහන්සේ එක්තරා විදිහක ධර්ම සංවේගයකින් ප්‍රකාශ කළ කාරණයක් වෙන්නත් පුළුවන්. සංකිට්ඨේන පිඛෝ අහං සාරිපුත්‍ර ධම්මං දේශේයං. විත්තරේන පිඛෝ අහං සාරිපුත්‍ර ධම්මං දේශේයං. සංකිට්ඨ විතරේන පිඛෝ අහං සාරිපුත්තු ධම්මං දේසේයං අඤ්ඤාතාරෝව දුල්ලභා. සාරිපුත්‍ර මම සැකෙවින් මේ ධර්මය දේශනා කළත්, සවිස්තරව ධර්මය දේශනා කළත්, සැකෙවින් සහ සවිස්තරව ධර්මය දේශනා කළත් දැන තීරුම් ගන්න අය තමයි දුර්ලභ. එතකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ එතනින් නවතින්නේ නැතුව ආරාධනා කරන බුදුරජාණන් වහන්සේට ඒතස්ස භගවා කාලෝ ඒතස්ස සුගතෝ ආදි වශයෙන් මෙන්න මේකයි කාලේ, මේ දැන් කාලේ ඇවිල්ලා තියෙනවා, භාග්‍යවතුන් වහන්සේ සුගතයන් වහන්සේ මේ සංකිට සැකෙවින් හෝ දේශනා කරන්න, සවිස්තරව හෝ දේශනා කරන්න, සැකෙවින් හා සවිස්තරව කියන ඒ දෙක දෙආකාරයෙන්ම දේශනා කරන්න. අඤ්ඤාතාරෝ භවිසන්ති ධම්මසඤ්ඤාතාරෝ, ධර්මයේ තේරුම් ගන්න පුළුවන් අය ඉන්න පුළුවන් කියලා ඒ විදිහට සරිත්සානාච ආරාධනා කළා. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, තස්මාති සාරිපුත්ත ඊවං සික්ඛිතබ්බං ඉමස්මින්ච සංඥානකේ කායේ අහිංකාර මමින්කාර මානානුසයන භවිසන්ති, බහිද්ධාජ සබ්බ නිමිත්තේසු අහිංකාර මමින්කාර මානානුසයන භවිසන්ති, යංච චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං උපසම්පජ්ජ විහෙරතෝ අහිංකාර මමින්කාර මානානුසයන හොಂತಿ, තංච චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං උපසම්පජ්ජ විහෙරිස්සාමාති ඒවං හි වෝ සාරිපුත්ත සික්ඛිතබ්බන්ති. හොඳයි, එහෙනම් සාරිපුත්ත මෙන්න මේ ආකාරයට හික්මිය යුතුයි. කොයි ආකාරයකටද? මේ සවිඥානක කය, විඥානයේ සහිත මේ කය පිළිබඳව අහංකාර මමංකාර මානානුසයන් නොවන්නේය. බහැර සියලු නිමිති පිළිබඳවත් අහංකාර මමංකාර නොවන්නේය, මානානුසයන් නොවන්නේය. යම් චේතෝ විමුක්තියක් ප්‍රඥා විමුක්තියක්කට එළඹ වාසය කරන්න උට අර කියපු විදිහට බහැර දෙආකාරයෙන්ම අහිංකාර මමංකාර මානානුසයන් නොවේද? අන්නේ බඳුයේ චේතෝ විමුක්තියට ප්‍රඥා විමුක්තියට එළඹ වාසය කළ යුතුය. මෙසේ සාරිපුත්‍ර නුඹලා විසින් හික්මිය යුත්තේ කියලා. ඒ විදිහට ප්‍රකාශ කළ බුදු පියාණන් වහන්සේ ඊළඟට ප්‍රකාශ කරනවා, මෙහෙම හික්මෙන භික්ෂුව අවසානයේ ලබන තත්වය අයං උච්චති සාරිපුත්‍ර භික්ඛු අච්චිචිතන්නං වාවත්තේ සංයෝජනං සම්මා මානාභි සමයා අන්තමකාසි දුක්ඛස්. ඊළඟ භික්ෂුව තණ්හාව සිඳලැම්ම වාවත්තේ සංයෝජන, මේ සංයෝජන බැමි වල කොපු අනිත් පැත්ත හැරෙව්වා. වාවත්තේ සංයෝජන සම්මා මානාභි සමයා, මානේ යථා ස්වභාවය අවබෝධ කරගෙන අන්තමකාසි දුක්ඛස දුක් කෙලවර කරා කියලා. ඊළඟට ඒ දේශනාව අවසානයේ බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේම සුත්තනිපාතේ පාරායන වගේ දේශනා කළ එක්තරා උදේපඤ්ඤ කියලා සූත්‍රයක දේශනා කළ ගාථාවක් තමන් වහන්සේම උපුටා දක්වනවා. මේ සූත්‍රනිපාතයට කොයිතරම් වැදගත් තැනක් දුන්නාද කියලා අපට හෙළි වෙනවා සූත්‍ර පිටකේ බොහෝ තැන්වල. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේම දේශනා උද්ෘත වශයෙන් දක්වනවා. මම අන්න පාරායන වගේ අහවල් සූත්‍රයේ මෙහෙම කියලා තියෙනවා, මම අටක වගේ අහවල් තැන මෙහෙම දේශනා කළා තියෙනවා කියලා. එින් තේරුම් ගන්න පුළුවනි, ඇත්ත වශයෙන්ම දැන් මේ කාලේ උද්ෘත පාඨ දක්වනකොට වෙන වෙන ග්‍රන්ථ සොයාගෙන යන්නේ. නමුත් සුත්තනිපාතය බුදුරජාණන් වහන්සේ පවා උද්ෘත පාඨයේ දක්වපු වටිනා ග්‍රන්ථයක්. එතකොට ඒක අමතරවයි කිව්වේ මේ උදේපඤ්ඤයෙන් දක්වපු පාරායන වග්ගයෙන් දක්වපු ඒ ගාථාව මෙන්න මෙහිමයි. පහණං කාම සංඥානං දෝමනස්ථාන චූභයං තීනස්සච පනෝදනං කුකුච්චානං නිවාරණං උපේක්ඛාගති සංසුද්ධං ධම්මතක්ක පුරියේ ජවං අඤ්ඤා විමුක්ඛං පබ්‍රූමි අවිජ්ජාය පබේදනං. පහණං කාම සංඥානං දෝමනස්ථාන චූභයං, කාම සංඥාවන් සහ දෝමනස්සා කියන දෝමනස් කියලා කියන ඒක අර ව්‍යාපාදයට ළඟ අදහසයි එතන. මේ නීවරණ ගැන මේ ප්‍රකාශයේ කාම සංඥාවන් සහ දෝමනස් කියන මේ දෙකේම ප්‍රහාණයෙන් යුක්ත වූ ප්‍රහාණය ඇති දෝමනස්ථාන චූභයන්. තීනස්සච්ච පනෝදනං, තීන මිද්දය දුරලෑ තීන කියන වචනෙන් මේ දෙකම අදහස් ගන්න පුළුවන්. තීන මිද්ද කියන මේ නීවරණයේ ඉවත් කළ ඉවත් කරන්නා වූ පණිවිඩන කුකුච්චාන නිවාරණ, කුකුස් විචිකිච්ඡා කුකුස් ආදී එය නිවාරණය කරන්නා වූ උපේක්ඛා සති සංසුද්ධං, උපේක්ෂාවෙන් හා සතියෙන් පිරිසුදු වූ උපේක්ඛා සති සංසුද්ධං, මේ ඔක්කොම විශේෂණ පද. උපේක්ඛා සති සංසුද්ධං ධම්මතක්ක පුරේ ජවං, ධම්මතත්ත සම්මාදිට්ඨිය අනුව යන සම්මා සංකල්ප මේ මාර්ගචිත්තේ තත්වයක් මේ ප්‍රකාශ කරන්නේ. ධම්මතක්ක සම්මාදිට්ඨි පුරෝක්ඛාර කියලා ගන්න පුළුවන්, සම්මා සංකප්ප කියලා ගන්න පුළුවන්. අන්නේ ධර්ම tattye ඒ පෙරට පෙර ඇත්තා වූ ඒ අවිද්‍යාව බිඳින්නා වූ ඒ තත්වයට ඒ සමාධියට මම අඤ්ඤා විමුක්ඛයයි කියන්නේ. අඤ්ඤා විමුක්ඛං පබ්බ්‍රූණි. එතකොට මෙතනින් අපිට මේ මේ තත්වය අරහත් ඵල සමාධිය අඤ්ඤා විමුක්ඛ නමින් හැඳින් වූ බවට මෙතන හොඳ සාධකයක්. අඤ්ඤා විමුක්ඛං පබ්බ්‍රූණි අවිද්‍යාව පබිහිදෙන. ඊළඟට අපිට මේ සමාධිය පිළිබඳ තව දෘෂ්ටි කෝණයකින් තවත් පැත්තකින් අපිට තව විස්තර හෙළි වෙනවා. හෙළි වෙන සූත්‍රයක් තියෙනවා. අංගුත්තර නිකායේ නවක නිපාතයේ ආනන්ද ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරන එක්තරා සූත්‍රයක් සාකේතනියරදී කොසමෑනුවර ගෝසිතාරාමේදී ප්‍රකාශ කරනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා අච්චරියං ආවුසු අබ්බුතං ආවුසු යාවංචිතං තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන සම්බාධේ ඕකාසෝ ඕකාසාදිගමෝ අනුබුද්ධෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඥායාසාදිගමාය නිබ්බානස්සච්ච කිරියාය තදීව නාම චක්කු භවිස්සති තේ රූපා සංචායතන නෝපටි සංවේදිස්සති. සමි චක්කු භවිස්සති තේ රූපා සංචායතන නෝපටි සංවේදිස්සති. තදීව නාම සෝතං භවිස්සති තේ සද්දා සංචායතන නෝපටි සංවේදිස්සති. තදීව නාම ඝානං භවිස්සති තේ ගන්ධා සංචායතන නෝපටි සංවේදිස්සති. සායීව නාම ජිංහා භවිස්සති තේ රසා සංචායතන නෝපටි සංවේදිස්සති. සෝයීව නාම කායෝ භවිස්සති තේ පොට්ටබ්බා සංචායතන නෝපටි සංවේදිස්සති කියලා එහෙම දේශනාවක් ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ වර්ණාත්මකව ප්‍රකාශ කරනවා. අච්චරියං ආවුසු අභූතං ආවුසු ඇවැත්නි මේ කාර්යය මහා ආශ්චර්ය මධ්‍යයක්, මේක අද්භූත දෙයක්. මොකද්ද මේ ඒ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්බුද්දේන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුන් ඒ ධර්ම දතියුතු සියල්ල දන්නා වූ බුදුරජාණන් වහන්සේ විසින් සම්බාධී ඕකාසාදිගම අනුබුද්ධෝ. සම්බාධ කියලා කියන්නේ මහා ඉඩකඩ නැති තැන. සම්බාධ ඉඩකඩ නැති තැනක යම්කිසි ඉඩක් සොයාගත්තා. සම්බාධී ඕකාසං සම්බාධ වූ තැනක ඉඩකඩක් කොහෙත්ම ඉඩක් නැති විදිහේ මහා ගැටලුවක් ගැටලු තැනක යම්කිසි ඉඩක් සොයාගත්තා. සම්බාධී ඕකාසාදිගම අනුබුද්ධෝ කුමක් සඳහාද? සත්තානං විසුද්ධිය ආශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඥානසදිගමාය නිබ්බානසච්ච කිරියා. එහෙම සොයාගත්තේ කුමකටද? සත්වයින්ගේ විසුද්ධිය පිණිස. පිණිස සත්තානං විසුද්ධිය ආශෝක බැලපින් ඉක්මවීම පිණිස, ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය දුක් දෝමනස් කෙලවර කිරීම පිණිස, ඥානසදිගමාය ආර්ය අෂ්ටාංගික මාර්ගය ලබා ගැනීම පිණිස, නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීම පිණිස මෙන්න මේ බඳු ඕකාසයක් ඇති කරගත්. ඊළඟට ඒ ඕකාසය පිළිබඳ විස්තරය ඊළඟට කියවෙන්නේ. තදීව නාම චක්කු භවිසති තේ රූපා සංචායතන නෝපටි සංවේදිස්ස. ඒ ඇහැ තියෙනවා, ඒ රූපේනුත් තියෙනවා. නමුත් ඒ ආයතනයක් විඳින්නේ නැහැ. විඳින්නේ නැහැ. ඇහැ තියෙනවා නම් රූප තියෙනවා නම් පේන්න ඕන. නමුත් මෙතන තත්ත්වය කොහොමද? තදේ එම ඇහම තියෙනවා, එම රූපයන්ම තිබෙනවා. නමුත් ඒ සලායතන අර සලායතනයක් නැති හැදෙන්නේ නැති කියන එක එතන කියන්නේ. ආයතනය හටගන්නේ නැහැ. චක්ෂුර ආයතනය හටගන්නේ නැහැ. මේ දෙක තිබුණාට මොකද? ඊ වගේම තදේව නාම සෝතං භවිසති තේ සද්දා කනක් තිබෙනවා, සද්දක් තිබෙනවා. නමුත් ඇහෙන්නේ නැහැ. ඒ ආයතනය පිළිබඳ පටිසංවේදනාවක් නැහැ. නාසය නැහැයක් ගන්ධ සංඥාව පිළිබඳවත් තේමයි. දිවත් රස පිළිබඳවත් එහෙමයි. හයත් ස්පර්ශ පිළිබඳවත් එහෙමයි. කියලා එහෙම ප්‍රකාශ කරාම උදායි ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා, සංඤීම මේවනුකෝ ආවුසෝ තදායතනං උපරි සංවේදිස්සති අසංඤී උදාහු අසංඤී. උදායි ස්වාමීන් වහන්සේ අහනවා, ඇරත්නි එහෙම ආයතනයක් ප්‍රතිසංවේදනය බඳින් විඳින්නේ නැත්ති ඒ සංඥාව තියෙද්දිද සංඥාව නැති නිසාද? කෙනෙකුට ඇති වෙන ගැටලුවක් ඒක අහන්නේ. සංඥාව නැති නිසාද ඒක වෙන්නේ? සංඥාව තිබෙන නිසාද? එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා, සංඤීමේ පනාවුස සංඥාව තියා තිබෙද්දී අරම තත්ත්වයක් වෙන්නේ. දැන් අපිට හිතා ගන්න පුළුවන් අර කලින් අවස්ථාව කරන සංඤ්ඤීන විසඤ්ඤ සංඤ්ඤාදී ඒ පැටලිලි ප්‍රේධිකා ගාථාව මේ මේ ප්‍රශ්න නිසාමයි ඇති වෙලා තියෙන්නේ. අර විදිහේ தත්වයක් වුණත් මේ සංඥාව තිබුණත් අර ආයතනය පිළිබඳ ප්‍රත්‍යක්ෂ වේදනාවක් නැහැ. මෙහෙම ප්‍රකාශ කළා. ඊළඟට තව දුරටත් පොඩි විස්තරයක් හැටියට මේකටම අදාළ කාරණිය තවත් කාරණා ප්‍රකාශ කරන අනිකුත් සමාධි පිළිබඳව. නමුත් ඇත්ත වශයෙන්ම අපට අදාළ වෙන නිවන පිළිබඳ කාරණිය අවසානයේ ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. එක් අවස්ථාවක මම සාකේතයේ අංජන වණී නිගදායේ මම හිටියා ඉන්න අවස්ථාවක ජටිලාගාහිය භික්ෂුණිය මා ළඟට ඇවිල්ලා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් මගෙන් ඇසුවා. යයන් භන්තේ ආනන්ද සමාධි නචාභිනතෝ නචාපනතෝ නසසංඛාර නිග්ගයිහ වාරිතවතෝ විමුත්තත්තා ඨිතෝ ඨිතත්තා සන්තුසිතෝ සන්තුසිතත්තා නපරිකස්සති අයන් භන්තේ සමාධි කිං ඵලෝ බුද්ධෝ භගවතා. ඒ කියන්නේ ස්වාමීනි ආනන්ද ස්වාමීන් වහන්සේ යම් සමාධියක් බුදුරජාණන් වහන්සේ විසින් මෙන්න මෙහෙම දේශනා කළ තියෙනවා. මේ ලක්ෂණ වලින් යුක්තද නැච අභිනතෝ නැච අපනතෝ. අභිනතෝ කියන්නේ යමක් දෙසට හැරුණු. අපනතෝ කියන්නේ එයින් ඉවතට හැරුණු. මේ වචන දෙක යොදන්නේ රාග ද්වේෂ කියන එකටයි. අභිනති කියලා කියන්නේ අභිනති කියලා කියන්නේ රාග වශයෙන් නැමුණු ඉදිරියට නැමුණු නැත්නම් දෙතට නැමුණු. අපනත කියන්නේ ඉවත්ව ඉවතට නැමුණු ද්වේෂ. ඒකට නැච අභිනතෝ නැච අපනතෝ. ඒ රාග ද්වේෂ තත්ව මෙතන නැහැ. ඒ වගේම න සසංඛාර නිග්ගයිව වාරිතවතු. සංස්කාර බලයෙන් නිග්‍රහ කළා යටපත් කරලා සංස්කාර බලාත්කාරයෙන් නවත්වලා ඇති කරගත්තු වෘත ස්වභාවයේ තත්වයකුත් නෙවෙයි මේක. සාමාන්‍ය ධ්‍යාන සමාධි ආදී හැම එකක්ම අර සංස්කාර සංඛත දේවල් නම් සංස්කාර බලයෙන් පවතින දේවල් නම් ඒ හැම එකකම අර ගියාපු අර ලක්ෂණය තිබෙනවා. මොකක්ද සංස්කාර බලයෙන් ඒවයි වැඩපවත්වලා ගලාගෙන එන දේවල් తాවකාලිකයි. ඒකට තමයි විස්කම්බන කියලා කියන්නේ. විස්කම්බනේ. එතකොට සාමාන්‍ය සමාධියක් ධ්‍යානයක් නම් විස්කම්බන අවස්ථාවක්. නමුත් මෙතන කියන්නේ න සසංඛාර නිග්ගහ්‍ය වාරිතවතු. නමුත් මේක නම් සංස්කාර බලයෙන් නිග්‍රහ කරලා පවත්වපු ඒ සත්‍යයක් නෙවෙයි. න සසංඛාර විග්ගහ්‍ය නිග්ගහ්‍ය වාරිතවතු විමුක්තත්තා ඨිතෝ. ඒ ස්ථිත ස්වභාවය සාමාන්‍ය සමාධික ස්ථිත ස්වභාවය තිබෙන්නේ හරියට අර දැන් උපමාවක් කියනවා නම් මේක ධර්මයේ උපමාවක් නෙවෙයි අපේ ගොඩේ උපමාව. මේ ඔය බම්රයක් එහෙම නැත්නම් ඔය බම්රයක් එහෙම ගහනකොට මේ අර කරකැවි තිබීමම ඒක කෙලින් සිටීමට උපකාර වෙනවා. අන්න ඒ වගේ දැන් මෙතනත් මෙතන මේ සංස්කාර බලයෙන් නිසයි සාමාන්‍ය සමාධියෙම පවතින්නේ චිත තත්ත්වයේ තියෙන. නමුත් මෙතන කියන්නේ මෙතන කියන චිත තත්ත්වය අර සංස්කාර බලයෙන් නෙවෙයි. චිතත් විමුක්තත්තා ඨිතෝ. විමුක්ත නිසාම සංස්කාර වලින් විමුක්ත නිසාම චිත ස්වභාවය. ඒක අරිට වඩා ස්ථාවර ස්ථිතිය. විමුක්තත්තා ඨිතෝ. ඊළඟට ඨිතත්තා සන්තුසිතෝ. ඒ ස්ථිත ස්වභාවය නිසාම ඒ සන්තෝෂය සන්තුසිත ස්වභාවය තියෙනවා. අකුප්ප අර දැන් සාමාන්‍ය ධ්‍යාන සමාධි තත්ත්වය හඳුන්වලා තියෙන සූත්‍රවල කුප්ප පටිච්ච සම්පති ඒ ඒක කෝප්‍ය වෙනවා. මේක අකුප්පා. ඒකයි මෙතනින් හැංගෙන්නේ. මේ අකුප්පා චේතෝ මුත්‍ති ගැන කියන බව මෙතන මේ අනුවත් හිතා ගන්න පුළුවන්. විමුක්තත්තා ඨිතෝ. ඨිතත්තා සන්තුසිතෝ. ඨිත නිසාමයේ සන්තුෂිත ස්වභාවයක් සතුටු ස්වභාවයක්. ඊළඟට සන්තුසිත තත්තා න පරිතස්සති. ඒ සන්තුසිත ස්වභාවය තිබෙන නිසාම උද්ධච්ච ආදියක් කිසිවක් නැහැ. ඒක නිසා පරිතස්සනාවක් පරිතෘෂ්ණාවක් ඒ වචනේ බොහොම අර්ථ රාශියක් වගේ ඇති එකක් අපිට කියන්න පුළුවන්. තැති ගැනීම ආදියක් නැහැ. න පරිතස්සති. සන්තුසිත තත්තා න පරිතස්සති. අන්නේබඳු සමාධියට අයන් සමාධි කිං ඵලෝ වුත්තෝ භගවතා. එබඳු සමාධිය කුමක් ඵලයකට ඇත්දයි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දද කියලා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් මේ ජටිලාගාහිය භික්ෂුණිය ඇසුවාම ආනන්ද ස්වාමීන් වහන්සේ මේ තව භික්ෂුන් වහන්සේලාටයි මේ විස්තරය කියන්නේ අතීත සිද්ධියක් ගැන. මම එතකොට මෙන්න මෙහෙම ප්‍රකාශ කළයි. කුමක්ද ජායං භන්ති ජායං භගිනි සමාධි නචාබිනතෝ නචාපනතෝ නසහංකාර නිග්ගය වාර්ධවතෝ විමුක්තත්තාඨිතෝ ටිකත්තා සන්තුසිතෝ සන්තුසිතත්තා නපරිතස්සති අයං භන්ති අයං භගිනි සමාධි අඤ්ඤා ඵලෝ පුත්තෝ භගවතං අර කියාපු ලක්ෂණ වලින් යුක්ත අර සමාධියට බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කළේ අඤ්ඤා ඵලෝ කියලයි. අඤ්ඤාව ඵලය කොට ඇති සමාධිය. අඤ්ඤාව කියන වචනේ ගැන අපි කලින් ප්‍රකාශ කළා පූර්ණ අවබෝධිය, ප්‍රත්‍යක්ෂ අවබෝධිය, සහතිකව දැන ගැනීම. එතකොට ඒ අඤ්ඤා ඵලෝ නම් ප්‍රකාශ කළේ එහෙම ඒ අතීත ප්‍රවෘත්ති කියලා. ඊළඟට නැවතත් සංඝයා වහන්සේලා අමතලා ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා ඊවං සංඤී පිකෝ ආවුසෝ තදායතනං නෝපටි සංවේදී. ඉහළ මාර්ථයෙන් ගත්තොත් අන්න එබඳුයේ ඒ අරහත්ඵල සමාධියෙත් අර විදිහටම ආයතන පිළිබඳ විඳීමක් නැත. සදායතනං නෝපටි සංවේදී. එතකොට මේනුත් අපට හෙළවෙන දැන් එතකොට අරහත්ඵල සමාධිය කියන්නේ සෑහෙන විතර පුළුල් අවබෝධයක් ලබා ගැනීමට ඒ අංශ වලින් අපට කාරණා දැනගන්න ලැබුණා. ඒ වගේම දැන් මේ සූත්‍රවල සමහර තැන්වල දක්වල තිබෙනවා අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිට්ඨේව ධම්මිය සයන් අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ පවේදීති ආදී වාක්‍ය වලින් අනාසව චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියන වචන දෙකමත් යොදලා තියෙනවා මේ රහතන් වහන්සේ ඒ ලබන ප්‍රත්‍යක්ෂය පිළිබඳව. එතකොට ඒ වගේම තවත් වැදගත් සූත්‍රයක් අපට හමු වෙනවා මේ රහතන් වහන්සේ මේ අරහත් සම්පල සමාධියට සම්වැදිලා ඉන්නකොට ඒක ඒ ලෝකෝත්තර தත්ත්වයේ කොයි ආකාරයකටද වටහාගත යුත්තේ කියන එක පිළිබඳව යම්කිසි අදහසක් දෙන සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ භණ්ඩගාමු වග්ගී හතරේ වයන සූත්‍රයක්. ඒකේ සඳහන් වෙනවා පුද්ගලයන් හතර දෙනෙක් ගැන අනුසෝතගාමි පුද්ගලෝ, පටිසෝතගාමි පුද්ගලෝ, පිටත්වෝ පුද්ගලෝ, හතරවෙනි පුද්ගලයා තින්නෝ පාරගතෝ තලේ තිට්ඨති බ්‍රාහ්මනෝ කියලා. පළමුනි පුද්ගලයා හඳුන්වන්නේ අනුසෝතගාමි පුද්ගලයා. ඒ පුද්ගලයා කාමේච පටිසේවති පාපංච කම්මං කරෝති, කාමයන් සේවනය කරනවා, පාප කර්ම කරනවා. අන්න ඒ බඳු පුද්ගලයා අර සංසාර තී ශ්‍රෝතයට අනුවම ඔහි ඇදිලා යනවා. පටිසෝතගාමි පුද්ගලයා ගැන දක්වන්නේ න කාමයේ පටිසං අර කාමයන් සේවනය කරන්නේ නැහැ, පාප කර්ම කරන්නේ නැහැ. ඊළඟට තවත් විශේෂයෙන් ප්‍රකාශ කරනවා සහාපි දුක්ඛේන සහාපි දෝමනස්සේන අසුමකෝ රුදමානෝ පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං චරති. විශේෂයෙන් භික්ෂුන් වහන්සේ පිළිබඳව එතනයි සඳහන් වෙන්නේ දුක් දම්න සහිතව හෝ අඬු කඳුලෙන් යුක්තව අසුමකෝ රුදමානෝ අඬමින් හෝ කඳුළු වැකි මොහුනෙන් හෝ යුක්තව පිරිපුන් පිරිසුදු බ්‍රහ්මචර්ය වාසය කරනවා. එතකොට එතන අර පටිසෝතගාමි ප්‍රතිපදාව එතන දැක්කන පටිසෝතගාමි පුද්ගලයා ඒ ඊළඟ ත්‍රිතත්ව පුද්ගලෝ හඳුන්ලා තියෙන අනාගාමි පුද්ගලයා. අනාගාමි පුද්ගලයා ඒ බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා එතනම ආයිත් මෙලොවට එන්නේ නැහැ, එතනම කෙලවර කරනවා ත්‍රිතත්ව. හතරවෙනි පුද්ගලයා තමයි හඳුන්වන්නේ අර තින්නෝ පාරගතෝ තලේ තිට්ඨති බ්‍රාහ්මනෝ කියලා ප්‍රකාශ කළේ. ඒ කියන්නේ ඊතරවිය තින්නෝ පාරගතෝ කියන්නේ ඊතරව තින්නෝ ඊතර වූ පාරගතෝ කියන්නේ පරතරට ගිය එගොඩට ගිය තලේ තිට්ඨති බ්‍රාහ්මනෝ පර එගොඩට ගිහිල්ලා එගොඩ ඉඳගෙන ගොඩ හිටගෙන ඉන්නවා තලේ තිට්ඨති එගොඩ සිටගෙන ඉන්නවා තලේ තිට්ඨති බ්‍රාහ්මනෝ. බ්‍රාහ්මන කියන පදේ යොදන්නේ රහතන් වහන්සේට. එතකොට ඒක තෝරන්නේ ආසවාණං කය අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං උපසම්පජ්ජ විහෙරති. යම්කිසි භික්ෂුවක් අර ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් අනාශ්‍රව වූ චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තියට ඊයරත් සමාධියට සම්වැදිලා ඉන්නවනම් එවන් පුද්ගලයා හැඳින්වෙන්නේ යුත්තේ එගොඩට ගිහිල්ලා ඉතිරට ගිහිල්ලා එගොඩ හිටගෙන ඉන්න තැනත් හැටියට. එතකොට දැන් මේ ගැඹුරු ධර්මයේ එක්තර මේ නිර්වාණ පිළිබඳ ඒ සාකච්ඡාව ඉතාම ගැඹුරු තැනකටයි මේ අපි ඇවිල්ලා තියෙන්නේ. රහතන් වහන්සේ ඒ අරහත්ඵල සමාධියේදී එගොඩට ගිහිල්ලා එගොඩ හිටගෙන ඉන්නවා නම් මේ එදිනදා ජීවිතයේ රහතන් වහන්සේ ආහාර ගැනීම, ධර්ම දේශනා කිරීම ආදී තත්ත්වයේ කුමක්ද? ඉඳ හිටලා తాවකාලිකව මෙදුරට එනවද? ඒක ලොකු ප්‍රශ්නයක්. එගොඩට ගිහිල්ලා එනවද නැද්ද කියන එකයි. ඒ ඉඳ හිටලා ඇවිල්ලා ඉන්න ඉඳීමක්ද මේක? අන්න ඒ ප්‍රශ්නය ගැන ඒක ඇත්ත වශයෙන්ම ගැඹුරු ප්‍රශ්නයක් බව හෙළි වෙනවා. ඒකට අදාළ වෙන යම් යම් සූත්‍ර දේශනා සුත්තනිපාතේ පරමට්ටක සූත්‍රයේ අග ගාථාවේ සඳහන් වෙනවා. මෙහෙම ගාථාවක් නකප්පයන්ති නපුරෙක් කරුන්ති ධම්මාපි තේසං නපටිච්චිතාසි නබ්‍රාහ්මනෝ සීලවතේන නෙයෝ පාරං ගතෝ නපච්චේති තාදි. ඒ කියන්නේ නකප්පයන්ති නපුරෙක් කරන්ති, මෙතන බහුවචනින් මුල්පද කීපේ තියන්නේ රහතන් වහන්සේලාගේ ස්වභාවය කුමක්ද? දෘෂ්ටි ප්‍රකල්පණය කරන්නේ නැහැ, දෘෂ්ටි ගොතන්නේ නැහැ, තනන්නේ නැහැ, නපුරෙක් කරුන්ති, දෘෂ්ටි ඉදිරිපත් කරන්නේ අනිකුතේ බ්‍රාහ්මණ සුන බ්‍රාහ්මණින් වගේ. ධම්මාපි තේසං න පටිච්චිතාසී, ලෝකේ පිළිගත් යම් මේ දෘෂ්ටි ආදී ඒ කිසිවක් ඒ පිළිගන්නේ නැහැ. න බ්‍රාහ්මනෝ සීලවතින සීලව්‍රත ආදීෙන් ඇදිලා යන්නේ නැහැ, ඒවට ඇදිලා යන්නේ නැහැ. අවසාන පදය අපට අවශ්‍ය පාරංගතෝ න පච්චීතාදී. පරතෙරට ගියේ ගිය තාදී පුද්ගලයා ආපසු එන්නේ නැහැ. මෙතන අපි ඉතාමත්ම වැදගත් වචනයක් හැටියට සැලකිය යුත්තේ තාදී කියන වචනය. මේ තාදී කියන වචනේ අපිට කණිනුත් අහුවෙලා තියෙනවා. මේ තාදී කියන එක ඇත්ත වශයෙන්ම හොඳම සිංහල වචනේ, ඒකට ඉහු පුද්ගලයා. ඉහු පුද්ගලයා කියන වචනේ දැන් කාලේ යෙදෙන්නේ නරක පුද්ගලයන් පිළිබඳවයි. නමුත් රහතන් වහන්සේ තමයි නියම අර්ථයෙන්ම ඉහු පුද්ගලයා. ඉහු කියලා කියන්නේ අර ස්ථිර සාර ගුණය. එසේ මෙසේ නොවේ. එසේ මෙසේ පුද්ගලයෙක් තමයි ගියොත් ආපසු එන්නේ. මේ රහතන් වහන්සේ ගියොත් ගියාම ඒකයි න පාරංගතු පච්චේතිකාදී කියලා. පාරංගතු න පච්චේතිකාදී. අර ඒක නිසා තමයි උදම්ම පද ගාතවල ඔය තාදී කියන පදයත් එක්කම අල්ලලා දක්වලා තිනෝ. ඉන්ද කීඩූපමෝ තාදී සුබ්බතෝ ආදී ගාථා පදවල ඉන්ද්‍ර කීලයක් වගේ රහතන් වහන්සේ. ඒ ලෝකෝත්තර මාර්ග වලින් ඒ විමුක්තිය ලැබුවට පස්සේ ඒ තාදී පුද්ගලයා ආපසු වෙන්නේ නැහැ. ඒකට මේ කාලයත් අවසන් වීගෙන යන නිසා අපි දැනට ඒ අදට ඒ මාත්‍රිකාවට අදාළ කොටස නතර කෙරේ.